අපි දැන් මේ වෙලාවට සුදුසු ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඛතමංච භික්ඛවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං යායං තණ්හා ඕනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రා විනන්දිනී සේයදීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෑම දිනාටම තෙරුවන් සරණයි. මේ වෙලාවේ මේ භාවනා වැඩසටහන පැවැත්වෙන කාලයේ නියමිත ධර්ම දේශනාවක් පවත්වන කාලය උදාපත් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මස්කන්ධයේ කොටසක් අපේ භාවනා වැඩපිළිවෙලට ගැළපෙන ආකාරයෙන් තෝරාගෙන අපි දේශනා කරනවා, අහනවා, සාකච්ඡා කරනවා. අද මේ ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන කියලා දෙන්න බලාපොරොත්තු වෙන පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාණ්ඩය මේ පින්වත් ශ්‍රාවක සියලු දෙනාටම ඉතාමත් මොහොතින් වැටහේවා, අවබෝධ වේවා, තේරුම් ගන්නට ලැබේවා. ඒ ධර්ම කරුණු සඳහා තම තමන්ගේ සිහිය නුවණ නුවණින් මෙනෙහි කිරීමේ යෝනිසෝ මනසිකාරය ප්‍රබලව ශක්ති සම්පන්නව කුසල වීර්යයෙන් පෝෂණය වෙලා වැඩේවා. සමාධි ගුණයත් හිතේ ඇති වේවා. මේ ධර්ම කරුණු එක එකක් පාසා නිවැරදිව නිරවුල්ව පැහැදිලිව තේරුම් අරගෙන ඒ කියලා දෙන ධර්ම කරුණු ලක්ෂණ වශයෙන් තමන්ගේ නුවණින් අවබෝධ කරගෙන කෙලවර නිර්වාණ ධාතුව නුවණින් ස්පර්ශ කරාන්ට සෑම දිනාටම වාසනාව ගුණය ලැබීවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේ මේ ධර්ම දේශනාව තුළින් අපි මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඉදිරිපත් වලා දිගහැරී විස්තර කෙරෙන දුක්ඛ සමුදය කියන ආර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනාවේම ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලා කියන්නේ කුමක්ද? එහෙම ප්‍රශ්නයක් අහන්නේ ගොඩනගන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් උත්තරයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. භික්ෂුන් වහන්සේලාගේ අවධානය ප්‍රශ්නයට යොමු කරලා බුදුරජාණන් වහන්සේම ඒකට පිළිතුරු ධර්ම කථනය සිද්ධ කිරීමටයි. මේ ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක්, දේශනා ක්‍රමයක්, දේශනා න්‍යායක්. ඒ නිසා අහනවා ප්‍රඥාවක් හැටියට, කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලා කියන්නේ කුමක්ද? ඒකේ උත්තරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යායන් තණ්හා හිමි තණ්හාව යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్ర అభినందిని කියලා. ඒ කියන්නේ මේ තණ්හා ධර්මයක් තිබෙනවා, ඇලී යන ධර්මයක් තිබෙනවා, බැඳී යන ධර්මයක් තියෙනවා. තණ්හාව කියන ධර්මයේ යායන් තණ්හා මේ තණ්හාව ඒක නිකම්ම තණ්හාවක් නෙවෙයි. ඒ තණ්හාවේ තිබෙනා වූ ගති ස්වභාව ටිකක් බුදුරජාණන් වහන්සේ ඊට පසුව පැහැදිලි කරනවා. අපෙන් කවුරු හරි ඇහුවාම අපි සාමාන්‍යයෙන් කියන්න පුරුදු වෙලා ඉන්නේ මොකද්ද දුකේ හේතුව කියලා. දුකේ හේතුව තමයි තණ්හාවෙම සමුදය. ඉතින් සමුදය නිසා තමයි මේ දුක හටගන්නේ, දුක ඇති වෙන්නේ සමුදය නිසා. දුකේ හේතුව සමුදය කියනවා, එහෙම නැත්නම් අපි දන්න විදිහට තණ්හාව කියලා. මෙහෙම ප්‍රකාශ කළත් මේ තණ්හාව කියන ධර්මයේ තිබෙනවා ලක්ෂණ ධර්ම තුනක්. යායන් තණ්හා පූර්ණෝ භවිකා, ඒ තණ්හාව මෙන්න මෙහෙම ලක්ෂණයකින් යුක්තයි. පූර්ණෝ භවිකා පුනර්භවය නැවත ඇතිවීම, නැවත උප්පත්තිය සිදු කරන ලක්ෂණයෙන් යුක්තයි. නිකම්ම තණ්හාවක් නෙවෙයි. නැවත උප්පත්තිය, නැවත භවය, නැවත හට ගැනීම සිද්ධ කරන ධර්ම ස්වභාවය. පූර්ණෝ භවික තණ්හාව පුනර්භවය ඇති කරන තණ්හාව. ඒ තණ්හාවට ওই ලක්ෂණේ තිබෙනවා. ඒ විතරකුත් නෙවෙයි. තව ගතියක් හැකියාවක් එකට තිබෙනවා, නන්දි රාග සහගතා. ඒ කියන්නේ නන්දි රාග සහගතා කියලා කියන්නේ ඇලී බැඳී යනවා. නන්දි රාගයෙන් ඇලෙන ගතියෙන්, රංජනීය ගතියෙන් සතුට වෙලා බැඳී යන ගතියෙන් යුක්තයි. නන්දි රාග සහගත ස්වභාවයෙන් යුක්තයි. පළවෙනි එක නැවත පුනර්භවයක්, නැවත උප්පත්තියක් භවයක් හදන ලක්ෂණයෙන් යුක්තයි. අනිත් කාරණේ තමයි නන්දි රාග සහගතා ඒ තැන සතුටු වීම වශයෙන් බැදී යන ගතේ යුක්තයි. අනිත් එක තමයි తత్ర తత్ర అభినందిని, ඒ තැන එල්ලිලා ආරම්මණීක වශයෙන්, ධර්ම වශයෙන් එල්ලිලා ගිලිලා ඉන්න ගතේ යුක්තයි. දැන් එතකොට ලක්ෂණ ධර්ම තුනක් තිබෙනවා. පූර්ණ භවිකා පුනර්භවයේ හදනවා, නන්දි රාග සහගතා නන්දි රාගයෙන් යුක්තයි, ඇලෙන බැඳෙන ගතිය යුක්තයි. తత్ర తత్ర వినందినిస్, ඒ තැන අරමුණ වල එල්ලෙනවා, ගැට ගැහෙනවා, බැඳෙනවා. සේයතිදම් මොකද ඒ තණ්හාව? ওই ලක්ෂණ තුනෙන් යුක්ත වෙච්ච තණ්හාව යන තැන බුදුරජාණන් වහන්සේ තණ්හාව වැඩ කරන ෆීල්ඩ් එක, ඔය තණ්හාව වැඩ කරන භූමිය, ඔය තණ්හාවට එල්ලෙන්න තියෙන තැන් මේ ඊළඟට සඳහන් කරනවා. දැන් ඔය ලක්ෂණ තුනකින් යුක්ත වෙච්ච හැකියාවල්, ගති ස්වභාව තුනකින් යුක්ත වෙච්ච තණ්හාව ඇලෙන බැඳෙන දේ තමයි ඊළඟට කියන්නේ. ඒ තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කියන්නේ කාම ධර්මයන්ට ඇතිවෙන්නා වූ ඇලියෑම, බැඳියෑම. භව තණ්හාව කියලා කියන්නේ භවයට නැවත උප්පත්තියකට, භවයට ඇතිවෙන්නා වූ ඇලීම, බැඳීම, භව තණ්හාව. අනිත් එක තමයි විභව තණ්හාව කියලා කියන්නේ භවයේ නැති තත්වයකට, භවයේ නැති තත්වයක් හේතු කරගෙන ඇති කර ගන්නා වූ තණ්හාව. දැන් මේ විදිහට සරලව මේ කාරණය කිව්වත් තව ටිකක් අපි ඉස්සරහට ගියාම ඩිංගා කාම ලෝකයේ කාම වස්තු කියලා જાතියක් තිබෙනවා. ඒ තමයි දකින්ට ලැබෙන රූප, ඊළඟට අහන්ට ලැබෙනා වූ ශබ්ද, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රසය, එවැගේම කයට දැනෙන ස්පර්ශීය ගතිය. මේ කියන්නා වූ ධර්ම කොටසවල ඇලෙන, තැවරෙන, බැඳෙන, ලාටු වෙන, එවැගේම ඒ ගිලෙන්නා වූ ගතිය, ඒකට කියනවා කාම තණ්හාව. කාම භූමියේ තිබෙන ධර්ම වලට කැමැති, ආසා කරන, බැඳී යන ගතිය කාම තණ්හාවයි. ඊළඟට භව තණ්හාව කියනකොට රූප ලෝකයේ අරූප ලෝකයේ තිබෙනා වූ බැඳීම කියනවා. ඒ කියන්නේ රූප භවයකට රූපාවචර භක්ම ලෝකවලට උප්පත්ති වශයෙන් බැඳී යනවා, අරූපාවචර ලෝකවලට උප්පත්ති වශයෙන් සිට බැඳී යනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔය රූපාවචර ලෝකයේ උපදින්ට නිකම් බෑ, අරූපාවචර ලෝකයේ උපදින්ට නිකම් බෑ. ඒ සඳහා අපේ හිතේ ධ්‍යාන ධර්ම වශයෙන් ධ්‍යාන උපදවන්න ඕනේ. එතකොට රූපාවචර ලෝකයේ උපදින්ට අරූපාවචර ලෝකයේ උපදින්ට හේතු වන්නා වූ ධ්‍යාන ධර්ම පිළිබඳව තදබල ඇලීමක්, එහි ආසා කිරීමක්, එවැගේම ඇලුම් කිරීමක් තිබෙනවා නම් ඒකටත් කියනවා ධ්‍යාන තණ්හාවේවත් ධ්‍යාන නිකාන්තිය. ඒකත් සලකනවා භව තණ්හාව යටතට දාලා. විභව තණ්හාව කියලා කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් ස්වરૂපයක් තිබෙන තණ්හා ගතියක්. දැන් භව තණ්හාව කියනකොට තිබෙනවා යම්කිසි තණ්හා කරන්ට දෙයක්, ධර්මයක් තිබෙනවා, තැනක් තිබෙනවා, ආත්ම භාවයක් තිබෙනවා. ඒක ඒ තණ්හාව එතනදී දෘෂ්ටි වශයෙන් ගත්තම ස්ථීර දෙයක්, යන දෙයක්, ඒ වගේම සැප තියෙන බ්‍රහ්ම ලෝකයක් කියලා බාර ගන්නකොට ඒක සාස්වත ස්වභාවයෙන් යුක්ත වෙච්ච සාස්වත දෘෂ්ටියට ඇතුළත් වෙනවා. සාස්වත දෘෂ්ටියෙන් සත්වයෙක් යනවා, සත්වයෙක් ඉන්නවා, තියෙන දෙයක් තිබෙනවා, ස්ථීර දෙයක් තිබෙනවා කියන හැඟීම එතන ඇතුළ වෙන නිසා භව තණ්හාව සාස්වත දෘෂ්ටියට අන්තර්ගත වෙනවා. අනිත් කාරණේ විභව තණ්හාව කියනකොට ඒ විභව තණ්හාව සැලකෙන්නේ දැන් විභවයක් තියෙනවා ඒකට තණ්හාව කරනවා කියන එක නෙවෙයි. එහෙම ගත්තාම තවත් ඒක විභවයේ නමින් ඇති වෙන භවයක් වෙනවා. ඒ කියන්නේ අපි හිතුවොත් මරණයෙන් පස්සේ ওই විභව තණ්හාව කියලා කියන්නේ මරණයෙන් පස්සේ නැවත උප්පත්තියක් නැහැ, කෙනෙක් නැහැ, ආය නැවත උපදින්නේ නැහැ කියලා ඒ හරහා ඇතිවෙනා වූ තණ්හාව. එතකොට අපි හිතුවොත් විභව තණ්හාව කියන එක මේ ජීවිතයේ නැති වුණාට පස්සේ නැවත අපි උපදින්නේ නැහැ කියන තැනකට පත් වෙනවා, නැවත කිසි කෙනෙක් උපදින්නේ නැහැ, එතන මේ මරණයෙන් කෙලවර වෙනවා කියලා හිතාගෙන මරණයෙන් පස්සේ තියෙන විභවයට ඇලුම් කරොත් හිතින් හදනවා විභවය කියනා වූ උපදීමක් නැති තත්වයක්. ඒක එතකොට තව සියුම් වෙච්ච භවයක් වෙනවා. ඒක නිසා කෙනෙකුට මේ කාරණය ගැඹීර නිසා තේරුම් ගන්නට අමාරු අපහසු වෙනවා. හැබැයි මේකෙන් පැහැදිලි වෙන්නේ උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මරණයෙන් පස්සේ උප්පත්තියක් නැහැ, භවයක් හටගන්නේ නැහැ, මේකෙන්ම මේක කෙලවර වෙනවා. ඒ කාරණය පදනම් කරගෙන මම මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියන කාරණය පදනම් කරගෙන, මුල් කරගෙන, හේතු කරගෙන දැන්ට තියෙනා වූ දේවල් වලට පරිභෝග කරන්ට ඒවාට කැමැත්තක්, ආසාවක්, තණ්හාවක් හදනවා. ආන්න ඒකට කියනවා විභව තණ්හාව කියලා. මෙහෙම කියනකොට අපිට නිකන් කාම තණ්හාවට සමාන ගතියක් ඇති වෙනවා මේකේ. දැන් කාම තණ්හාව කියලා කියනකොට ඒ කාම තණ්හාව දරණ කෙනා ඒ ආරම්මණයේ සැප වලට ආරම්මණීක සැපය ගිලගන්න ඒක විඳගන්න තිබෙන්නා වූ මූර්ජිත වෙච්ච ගතිය තමයි කාම තණ්හාව. එතනදී කියන්නේ නෑ විභව තණ්හාවක් පදනම් කරගෙන කාම තණ්හාව ඇති වෙනවා, භව තණ්හාවක් පදනම් කරගෙන කාම තණ්හාව ඇති වෙනවායි කියලා. හැබැයි මේ විභව තණ්හාකාරයා යම් කිසි දෙයකට මේ ලෝකයේ බැඳීමක්, ඇලීමක්, පැතීමක්, ඒ වගේම ගැට ගැහි යෑමක් සිද්ධ කරනවා නම් එයා මේ කරන්නේ මට මරණින් පස්සේ මේක නැති වෙනවා, ඒක නිසා ඉක්මනටම මේක පරිභෝග කරන්න ඕනේ කියන දෘෂ්ටිගත වීම තමයි විභව තණ්හාවේ කියලා හඳාම් කරන්නේ. දැන් එතකොට මේ ස්ථාන තුනේ තමයි මේ තණ්හාව දැන් වැඩ කරන්නේ. ස්ථාන තුනේ ලෝක වශයෙන් ගත්තොත් එහෙම කාම ලෝක, කාම භූමි තිබෙනවා 11. ඒ කාම භූමි ඒනොත් විශේෂයෙන්ම තිරිසංගත භාගයක්, ප්‍රේත ලෝකේ භාගයක්. දැන් සත්වයෝ කවදාකවත්ම අපායේ දුක් විඳින්න කැමති නැහැ. කාම භූමිය හැටියට සඳහන් කරාට එතන ජීවත් වෙන්න කැමති වාර්තියක් තියෙනවා දුක නැතුව. එහෙම බැඳීමක් ඒ අපාය නිරේක සත්වයන්ට තිබෙනවා. ඊට වඩා සැප තියෙන තැන්වල සුගතිය ගත්තම මනුස්ස සුගතියයි දිව්‍ය ලෝක 6යි මේ ස්ථානවල මහ විශාල කාම සම්පත්තියට බැඳී ඉරි යන ගතිය දෙන කාම තණ්හාව ওই ස්ථානවල වැඩ කරනවා. ඊළඟට රූප තණ්හාව කියලා කියන්නේ මේ භව තණ්හාව රූපාලෝකය අරූපාලෝකයට කියලා දුන්නා. දැන් මේ ස්ථාන තුනේ මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව මේක දිහා බලනකොට දැන් අපි ඉන්නේ රූපාවචර ලෝකේ නෙවෙයි, අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නෙවෙයි. අපි ඉන්නේ දැන් මනුස්ස කාම ලෝකේ, මනුස්ස සුගතියේ ඉන්නේ. දැන් මේ මනුස්ස සුගතියේ ඉන්නවෝ මේ සත්වයාට, මනුස්සයාට ධර්මය කියලා දෙන, මානසිකාර පැවැත්වීම කියලා දෙන, තණ්හාව හැසිරෙන ස්ථානය කියලා දෙන බුදුරජාණන් වහන්සේ ඊළඟට ඉස්සරහා කරනවා, ඉස්සරහාදී විස්තර කරනවා. ඒ තණ්හාව කොතනද පහළ වෙන්නේ? කාම ලෝකයේ මේ තණ්හාව පහළ වෙනවා නම්, පහළ වෙනවා නම් කොයි හරියද පහළ වෙන්නේ? දැන් විස්තර කරනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්ති සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිස්ති කියලා. දැන් මේන මේ තැන් ලෝකයේ යම් කිසි තැනක ප්‍රිය භාවයෙන් ප්‍රිය ස්වરૂපයක්, ලස්සන ගතියක්, ප්‍රියයි කියලා පිළිගන්න ගතියක් දක්වන තැන ප්‍රිය රූපං සාත රූපං, ඒ වගේම ආස්වාදනීය ගතියක් ඇති වෙන යහපත්, මధుරයි, ප්‍රණීතයි කියලා සලකන ස්වභාවයක් තියෙන තැනක් තිබෙනවා නම් අන්න එතන ඒ සංඥාවේ, ඒ සැලකිල්ල, ඒ නිමිත්ත සටහන තිබෙන තැනට තමයි මේ තණ්හාව පැලවෙන්නේ, මතුවෙන්නේ, වැඩි. පිය රූපං යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්ති සාතන්නා උපජ්ජමානා උපජ්ජති. පිය ස්වરૂපයක් මధుර මිහිරි ගතියක් තියෙන තරයි පහළ වෙන්නේ. තණ්හාව අනිත් තැන්වල පහළ වෙන්නේ නැහැ. මෙන්න භූමිය. මෙතන තමයි පැලවෙන්නේ, හටගන්නේ, වැඩෙන්නේ, දියුණු වෙන්නේ. ඊළඟට කියනවා මේ ලෝකයේ ඒ මధుර ස්වභාවයේ තියෙන තැන්, මధుර ස්වභාවයේ, මිහිරි ස්වභාවයේ, යහපත්ය හොඳයි කියලා අපි ගත්ත, මිහිරි කරලා තියෙන තැන. අපේ ජීවිතයේ අපි මිහිරි හැටියට හොඳයි කියලා බාරගත්ත ටිකක් තිබේ. ඒ තමයි චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. මේ අපේ ඇහැ අපි හරියට වටිනා හොඳ ඇහැක් හැටියට අපි සලකනවා. මේ ඇස ලස්සන ඇහැක්, හොඳ ඇහැක්, ඒ වගේම වටිනා ඇහැක්, දර්ශනීය ඇහැක්, ප්‍රියකරු ඇහැක්, ඒ වගේම වර්ණවත් ඇහැක්, සුදු පාට හොඳට තිබෙන ඇහැක්, කළු පාට ඇහැක්, නිල් පාට ඇහැක්, මේ විදිහට මේ ඇස වර්ණ වශයෙන් ලස්සනයි හොඳයි කියලා සලකන ගතියක් තිබෙනවා. ඒ වගේම ඇහි හැඩය සලකනවා, ඇහි පාට සලකනවා, ඇහි බැලීමේ ශක්තිය සලකනවා, පෙනෙන ගතිය සලකනවා. ඒක නිසා මෙන්න මේ ඇහැ හරියට අපි වටිනා කමක් දීලා තියෙන නිසා ඒ හරියේ චක්කුම් ලෝකේ පිය රූපං, මේ ලෝකේ ඇස කියන ලෝකයේ තුල ඇස හරියේ ඇසට මේ තණ්හාව ඉලගන්න. තණ්හාව එතන පහළ වෙනවා. එතකොට මේ තණ්හාව හටගන්න එක තැනක් තමයි මේ ඇස. දැන් බලන්න මේ තණ්හාව තියෙන නිසා තමයි ඇසේ අඳුන් ගල්වන්නේ. ඒ වගේම තණ්හාව තියෙන නිසා තමයි ලස්සන වීම සඳහා ඇස්වලට වෙනත් වර්ණ කාච පළඳන්නේ. ඇස්වලට තිබෙන තණ්හාව නිසා තමයි මගේ ඇස් දෙක මගේ ප්‍රියකරු ගතිය කියලා මේ විදිහට සලකන්නේ. කණ්ණාඩියක් ඉදිරියට ගියාම ඒ කණ්ණාඩියෙන් බලබලා හැඩවෙන්නේ, ඒ වගේම කණ්ණාඩියෙන් බලබලා ඒ ඇහැගෙන සතුටු වෙන්නේ ලස්සනයි කියලා, ඒ වගේම හරවලා, ඒ වගේම පාට ගාලා සලකන්නේ ඇහැට තිබෙන ආසාව, ඇහැට තිබෙන තණ්හාව නිසා. ඒ වගේම තමයි මගේ ඇහැ කියලා, මගේ පේන ඇහැ, මගේ ඇහැ ලස්සනයි, මගේ ඇහැ පියකරුයි කියලා මෙන්න මේ තමන්ගේ ජීවිතයේ ඇහැට හරියට බැඳීමක්, ඇහැට හරියට තණ්හාවක්, ඇහැට හරියට ආසාවක් පහළ වෙන. ඔන්න එක තැනක් තමයි ආසාව තණ්හාව මතුවෙන ඇස. ඊළඟට තිබෙනවා කන. කනටත් තණ්හාව ඇති වෙනවා. කම් පිටිවලටයි, කනේ හැඩයටයි, කනේ ඇසීමටයි. තමන්ගේ කන දැන් මේ කනේ තිබෙනා වූ බාහිරයට තිබෙන මේ කම්පෙත්ත. ඉතින් ඒ කම්පෙත්ත හැඩකිරීමටත්, ඒ කම්පෙත්තේ හැඩකිරීමට, කම්පෙත්ත ලස්සන කිරීමට පෙළඹෙන්නේ කනට තිබෙන ආසාව නිසා, තණ්හාව නිසා. කරාඹු දානි ලස්සන වෙන්න, කරාඹු එකක් නෙමෙයි සමහර දෙක තුන දානවා, පාට කරනවා. ඉතින් මේ කන පිළිබඳව, කනේ තිබෙන ඇසීම පිළිබඳවත් සලකනවා වස්තු ප්‍රසාදයේ වශයෙන්, හැඩේ පිළිබඳවත් සලකනවා ඒ තිබෙනා ශාරීරික අංගයක් වශයෙන්. ඉතින් මේ කනට තණ්හාවක්, බැඳීමක්, ඒ වගේම ඉදී යෑමක් තියෙන නිසා තමයි ඒ විදිහට බැඳෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමත් ස්ථානයක් හඳුනා ගන්නවා තණ්හාව වැඩ කරන ඇස ගාවට, ළඟට කන. ඊළඟට ගහනම් ලෝකයේ පිය රූපං සාත රූපං, මහණි මේ ලෝකයේ නාසය ගැන තණ්හා පහළ වෙනවා. නාසය ගැන තණ්හා පහළ වෙනවා, නාසයේ ප්‍රසාදනීය ගතියයි, ඒ වගේම නාසයේ හැඩයට දෙකට තමන්ගේ නාසය, ඒ වගේම උත්තුංග නාසය, ඒ වගේම හොඳට පිහිටි නාසය. ඉතින් මේ නාසයට තිබෙනා වූ තණ්හාව නිසා, ඇලීම බැඳීම නිසා නාසයටත් යම් යම් පළඳනාවල් කරනවා, පාට ගෑම් කරනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා මේ ප්‍රසාදනීය ගතිය තිබෙනා වූ ඇහැට වගේම, කනට වගේම නාසයටත් තණ්හාවක්, ඉතියමක්, බැලියමක් තිබෙනවා. එතකොට ස්ථාන තුනයි. ඊළඟට තව තණ්හාව හැදෙන තැනක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ දිව. ජීවා ප්‍රසාදයට වගේම දිවේ හැඩයට එවැගේම තමන්ගේ දිවේ හැඩයට වර්ණයට පිරිසුදු බවට කැමති. ඒ නිසා ජීවහාව දිව ජීවහා ලෝකයේ පිය රූපං සාත රූපං ඉති සාතන්න උපද්දමාන උපද්දේ. ඒ දිවටත් අර යම් කිසි ආහාරයක් රසෙන් දින උපකාර වස්තුවක් නිසා ඇලීමක් කරනවා. ඒ වගේම තණ්හාවක් තිබෙනවා. ඊළඟට කාය ලෝකයේ පිය රූපං සාත රූපං ඉති සාතන්න උපද්දමාන උපද්දේ. ඊළඟට මේ මුළු ශරීරය දැන් මේ කිව්වේ විශේෂ ප්‍රසාදනීය ගති ධර්ම තුන හතරක් තියෙන තැන. ඒ ඇස කියන ප්‍රසාදය, ඊළඟට කන කියන ප්‍රසාදය, නාසය, දිව. දැන් මේ ඇරුණයින් පස්සේ හතරවෙනි පස්වෙනි ස්ථානය තමයි කය. මේ කය ඇවිල්ලා තණ්හාව උපදින්න විශේෂිත තැනක්. මේ කය සාමූහික වශයෙන් කොටස් වශයෙන් තණ්හාව උපදිනවා, ගොඩාක් තිබෙනවා. දැන් දේශනාවේ සඳහන් වෙන්නේ කාය ලෝකයේ පිය රූපං සාත රූපං. මහණෙනි, මේ කය බාර ගන්නවා හොඳ දෙයක්, හැඩ දෙයක්, ප්‍රණීත දෙයක්, මිහිරි දෙයක් හැටියට. දැන් මේ කයේ උස, ඊළඟට මහත. දැන් හැම එක්කිනාම ඔය උසට මහතට කයේ හැඩයට කැමති. හැඩ නැත්තම් හැඩයක් අලුතෙන් මතු කරගන්නට මහන්සි ගන්නවා, උත්සාහ කරනවා, ඒ තණ්හාව නිසා. මහත කෙනෙක් නම් ආහාර පාන පාලනය කරලා ඊළඟට කෙට්ටු වෙන්න බලනවා. ඒ කියන්නේ තණ්හාව නිසා. ඊළඟට කෙටු කෙනෙක් නම් මහත් වෙන්න බලනවා. මිටි කෙනෙක් නම් උස වෙන්න මහන්සි ගන්නවා. ඒ විතරක් නෙවෙයි. දැන් මේ තමන්ගේ ශරීරයේ තිබෙනවෝ කෙස් නිසා, ඒක ශරීර අංගයක්. ඒක නිසා කෙස් වලට, හැඩයට, වර්ණයට, පීරණ විදිහට, කලාවට, එවාගේම රටාවල් වලට ආසාවක් තිබෙනවා. ඊළඟට තමන්ගේ නියපොතු වලට, අල්ලට, දැන් ඔය සමහර අල්ල පාට කරනවා, රේඛා දානවා, ඉතින් එහෙම තිබෙනවා. ඊළඟට ඇඳුමින් පැනඳුමින් මේ ශරීරයේ හැඩ වැඩ කරනවා. පාදවලට යන්යම් පළඳනාවල් දානවා, ඇඟිලි වලට පළඳනා දානවා, ඊළඟට අතට වරළු දානවා, කරට මාල දානවා. මේ හැම එකීම තිබෙන්නේ මේ ශරීරයට බැඳී ගිය තණ්හාවක්, ආසාවක් තිබෙන නිසා. දැන් මේ ස්ථාන පහම රූප ගුණ තිබෙනා වූ ස්ථාන පහක් හැටියට දැන් මේ තණ්හාවට මතුවෙන්න තිබෙන තැන් පහක්. අනිත් එක තමයි මනෝලෝකී පිරූපං සාත රූපං එත්තේ සාතන්න උපජ්ජමාන උපජ්ජති. තමත් තියෙන මගේ හිත, මගේ හිත හොඳයි, මගේ වැටහීම හොඳයි, මං හිතපු හරිය හොඳයි, මං හිතන විදිය හොඳයි, මට තියෙන ඍජු හිතක්. ඔය විදිහට හිත ගැන යන් යන් තක්සේරු දීලා, හිත ගැන වටිනාකම් අගයන් දීලා හිතටත් බැඳී යනවා. මං මගේ හිත මේ විදිහටයි, මම ඍජුව වැඩ කරන්නේ, මගේ හිත මේ විදිහේ හිතන්නේ කියලා මේ මිනිස්සු තමන්ගේ හිතට බැඳී යනවා, හිතට ඇලී යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හිත කියන එකත් තණ්හාවෙන් බැඳින්ට එක කාරණයක්, භූමියක්, අරමුණක් හැටියට හඳුනා ගන්නවා, දේශනා කරනවා. ඉතින් මේ ස්ථාන 6, මේ ස්ථාන 6 මේ ඇවිල්ලා වස්තු වශයෙන්, ඒ කියන්නේ ස්ථාන හැටියට, රූප ධර්ම හැටියට, නාම ධර්ම හැටියට. දැන් මේ ස්ථාන 6ේම අපි හැම කෙනාව සිහියෙන් බැලුවොත්, නුවණින් බැලුවොත් මේ ස්ථාන 6ම තිබෙන්නේ තණ්හාවට බැහැලා වැඩ කරන්න, තණ්හාවට තණ්හා කරන්න තියෙන තැන, තණ්හා කෙරෙනවා. ඊළඟට තිබෙනවා ඒ ස්ථාන 6 වගේම චක්කුම්. ඊළඟට තිබෙනවා මේවට ඉදිරිපත් වෙන්නා වූ මේ ආරම්මණීක ආරම්මණීක ගුණ තියෙනවා. දැන් ස්ථාන 6ටම තිබෙනවා. ඒ ස්ථානවලට විතරක් නෙමෙයි ඒකට එන්නම් දේවල්ට. දැන් තියෙනවා රූපා ලෝකේ පිය රූපං සාත රූපං. දැන් ඇහැට ඉදිරිපත් වනා වූ රූප ගතිය. දැන් රූප ගතියට ඊළඟට කනට ඇසු වෙන ශබ්ද ගතියට ඊළඟට නාසයට එන මිහිරි සුවඳ ගතියට දිවට එන රස ගතියට කයට ස්පර්ශනීය ගතියට සහ හිතට එන ධර්මමය ගතියට හිතවිලි ගතියට ස්ථාන 6ට ඇලුම් කරනවා. මේ ස්ථාන 6 ගෝචර ධර්ම ගෝචර අරමුණු හැටියට සැලකෙන්නේ. දැන් මේ තව එකක් තමයි මේකේ තියෙන අර කාම තණ්හා කියපු තැන මේ විස්තරයක් තියෙනවා. අපි කාම තණ්හාව දැනගන්න ඕන මේ දකින්නා වූ රූපවල, ඒ කියන්නේ පෙනෙන රූපවල අමුතුම විදිහේ තිබෙනවා මේ ගතිය, ගුණය, වර්ණයේ තිබෙනවා මේ තණ්හාවට ගිහිල්ලා ඒ හැරි ඇලෙන්න ඒ රූපයේ බැඳෙන්න පුළුවන් අමුතුම විදිහේ ගතියක්. ඔය මලක් ගත්තම, පහනක් ගත්තම, ඇඳුමක් ගත්තම ඒ ඇඳුමේ තිබෙන හැඩයටයි පාටටයි වර්ණයටයි විසිතුරු රටාවටයි කලාත්මක ගතියටයි ඕවගේ තිබෙනවා මේ තණ්හාව නිකන් එතන ගිහිල්ලා ඇතිල්ලෙන තණ්හාවට නිකන් ගිහිල්ලා එතෙන්ද ගොඩ වෙන්න පුළුවන් විදිය අමුතුම ගති ස්වභාවයක් තිබෙනවා ඔය කියන වස්තුවල ඒ රූපවල. ශබ්දේ තිබෙනවා එහෙම ගතියක්. දැන් කවුරු හරි ගීතයක් ගායනා කරාම සින්දුවක් කියවම කෙනෙකුගේ හිත එතෙන්ට ඇදී යනවා. ඇත්තට බැලුවාන් පස්සේ තිබෙන්නේ එතන ශබ්ද කොට්ඨාස ටිකක් විතරයි. හැබැයි ශබ්ද කොට්ඨාස වුණාට ඒ ශබ්දය ඇතුලේ තිබෙනවා මේ හිත මිහිරි කරන, හිත නිකන් සතප්පවන, හිත නිකන් සාන්ත කරන අමුතුම විදිහේ හිත ඒ පැත්තට රඳව ගන්න, නම්ම ගන්න, ඒ පැත්තේ නිකන් ඒ පැත්තට බර කරවා ගන්නා වූ ගති ස්වභාවයක් ඔය රූප මේ වලක් තිබෙනවා, ශබ්ද වලක් තිබෙනවා. ඒකට කියනවා කාම ගුණ ගතිය කියලා. කාම වස්තුයි කාම ගුණයි කියලා කියන්නේ දෙකක්. දැන් අපි හිතමු ආහාරයක් ගත්තම ඒ ආහාරය ඇවිල්ලා කාම වස්තුවක්. ආහාරේ කාම වස්තුවක්. ඒ ආහාරයේ තිබෙනවා දිව නලවන, දිව පිනවන, ඒ වගේම දිවේ ඒ ඇතිල්ලන තැවරෙන දිවට දිව හරහා තණ්හාවට ඒ පැත්තට යආගන්න පුළුවන් විදිය අමුතුම විදිහේ ගතියක් ආහාරවල තිබෙනවා. ආන්න ඒ දිව හරහා දිව තුළින් තණ්හාවට ගොඩ වෙන්න, තණ්හා කරන්න, තණ්හාවට වැඩ කරන්න තිබෙන ඒ ගතියට කියනවා කාම ගුණ ස්වභාවය කියලා. සමහරට කියනවා කාම රසය කියලා කියනවා. ඉතින් මේ අපි ආහාරයක් ගත්තම ආහාරයේ තිබෙනා වූ හැඩයටම නෙවෙයි, කේක් කෑල්ලක් ගත්තම කේක් කෑල්ලේ හැඩේ නෙවෙයි අපි රස විඳින්නේ, ඒක ඇහැට විතරයි. හැබැයි කේක් කෑල්ලේ තිබෙනවා අන්තර්ගතයේ යම්කිසි රස මුදු ගතියක්. ආන්න ඒ හරිය තමයි දිව තුළින් ගිහිල්ලා තණ්හාව එතෙන්නේ, ඇලෙන්නේ, පටලැවෙන්නේ, එරෙන්නේ. ඒ නිසා ආන්න ඒ ගතියද කියනවා කාම ගුණ ගතිය. එනිසා ශබ්දයේ තිබෙනවා කාම ගුණ ගතිය, ගන්ධයේ තිබෙනවා කාම ගුණ ගතිය. යම්කිසි සුවඳක් ආවම ඒ සුවඳ අපේ නාසයේ තැවරෙන කොට ඇතුල් වෙන කොට ඒ වගේම එතන තිබෙන වින්දනයේ ගිහිල්ලා තණ්හා කරන ගතියක් ඇති වෙනවා. ඉතින් මේ තණ්හාවට ඔය කාම ගුණ ස්වභාවය තමයි ඉදිරිපත් වෙන්නේ. දැන් රූපයේ තිබෙනවා කාම ගුණ ගතිය, සද්දේ ගන්ධයේ තිබෙනවා කාම ගුණික ගතිය, රසයේ තිබෙනවා කාම ගුණික ගතිය, ඊළඟට ස්පර්ශයේ තිබෙනවා කාම ගුණික ගතිය. ඒ විතරකුත් නෙමෙයි, තවත් සියුම් පැත්තකට ගියයින් පස්සේ ඔය ධර්ම ස්වභාව තියෙන අපිට හිතක් තිබෙනවා. අපි දැන් මේ චිත්තානුපස්සනාව වැඩි. ඒ චිත්තානුපස්සනාව වඩනකොට හිත කියන්නේ එකක්, හිතට පේන දැනෙන ආරම්මණය කියන එකක්. දැන් මේ හිතට දැනෙන්නා වූ, පෙනෙන්නා වූ, අරමුණු වෙන්නා වූ ආරම්මණ ඇතුලේ ඒවා ධර්ම ආරම්මණ වුණාට ඒවා හිතින්ම මතුවෙලා උඩ පණින හිතින්ම මතුවෙලා ඉස්සරහට ඇවිල්ලා හිතටම පෙනියන ධර්මයක් වුණාට ඒකෙම තියෙනවා පුදුම විදිහේ හිත නලවන, හිත සංසන, හිතට තණ්හා කරන්න හේතු වෙන අමුතුම විදිහේ ගුණික ස්වභාවයක්. අනු අමුතුම විදිහේ ඇලී යන ස්වභාවයක්. ඒක හරියට කියනවා නම් මේ සමහර වෙලාවට ධර්ම ආරම්භණය අපි ටෝච් එකක් අරගෙන බිත්තියකට ගැහුවා. ටෝච් එකේ එළිය ගිහිල්ලා බිත්තිය වැදිලා ඒ බිත්තිය වැදිච්ච පරාසය ආපහු ටෝච් එකට එන්න වගේ වැඩක් ඔය තියෙන්නේ. තමන්ගේ හිතින්ම මතුවෙලා හිතින්ම අරමුණ ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් දුර ගිහිල්ලා හිතටම අරමුණු වෙන ගතියක් තිබෙන්නේ. ඒක එකක් නෙවෙයි, ඒක ධර්මතා දෙකක්. ඉතින් මේ මනස, මේ කියන්නා වූ මනසේ තිබෙන ධර්මයන්ගෙත් තිබෙනවා හිතට ලෝභ කරන්ට, හිතට තණ්හා කරන්ට හේතු වෙන අමුතුම විදිහේ රසාස්වාදින ගතියක්. ඒක නිසා තමයි ඔය සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල ඒක බලන එකක් නෙවෙයි, ඇහෙන් බලන එකක් නෙවෙයි, ඒ සිතුවිල්ල අහණයකුත් නෙවෙයි, ඒ සිතුවිල්ල ආග්‍රහණීකරණයකුත් නෙවෙයි, රස විඳිනේකුත් නෙවෙයි. ඒ සිතුවිල්ල නිකන් ස්පර්ශ කයට දැනෙනවා වගේ ස්පර්ශ වෙනේකුත් නෙවෙයි. ඒක අමුතුම ගතියක්, නාම ධර්මයක්. ඒ වුණාට ඒ වගේ තිබෙනවා හිත සනසන, හිත ආලවන ගතියක්. දැන් මේ ස්ථාන හයක් තියෙනවා තව ආරම්මණීක ගෝචර ධර්මයක් හේට ඇලෙන. ඉතින් මේවා මේ ස්ථාන හයේම හිත ඇලී යනවා. ඒ විතරක් නෙවෙයි, තව තිබෙනවා චක්කු විඥාන. විඥාන හයක් තිබෙනවා. චක්කු විඥානය තත් ඇලෙනවා. මට හොඳට මේ රූපය පේනවා, මට හොඳට මේ රූපය අහුවෙනවා, මට දුරට දුර තිබෙන අර කන්ද පේනවා, දුර තියෙන මල් පේනවා. ඊළඟට යම්කිසි රූපයක් දැක්කාම ඒ රූපය දැනගන්න විඥාණයට අපි හිත බැඳී යනවා. ඒ විඥාණයට හරි කැමති, ඒ විඥාණයට ආසයි. ඒ වගේම තිබෙනවා සෝත විඥාණය යමක්ක, සෝත විඥාණය යමක් අහනවා නම් ඒකට අපි ආසයි අපි. සමහර වෙලාවට ඔබ තේරුම් ගන්න පුළුවන් අපේ ඉන්ද්‍රිය දුර්වල වෙනවා. අපේ ප්‍රසාදනීය චක්කු ඉන්ද්‍රිය දුර්වල වෙනවා, පෙනීම අඩු වෙනවා. එතකොට පෙනීම අඩු වෙනකොට, ඇහිීම අඩු වෙනකොට අර චක්කු විඥාණය හරියාකාරව පහළ වෙලා ආරම්මණය දැන ගැනීමට බැ. එතකොට සෝත විඥාණයට පහළ වෙලා සද්දය හොඳට දැනගන්න බැ. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? විඥාණයට සහ විඥාණය හොඳට හදා ගන්නට ඕන නිසා, චක්කු විඥාණය හොඳට ගන්න ඕන නිසා, සෝත විඥාණය හොඳට ගන්න ඕන නිසා අපි මොකද කරන්නේ? අපි අර කනට දානවා ටිකක් විශේෂයෙන් ඇහෙන දෙයක්, ඊළඟට කණ්ණාඩියක් පළ දෙනවා. සමහරවිට දුරක්ෂයකින් අපි බලලා යම් යම් දේවල් සතුට වෙනවා. ඒ කියන්නේ විඥාණයට ආසයි කියන එක. දැන් අපි හිතමු ආහාර පාන රස නැහැ. ඉතින් අර රස නැහැ. ඉතින් ඒ විඥාණයට ඉස්සරහට ගිහිල්ලා ඒක දැනගන්න බැහැ. ඒක නිසා අපි ඒක ටිකක් හොඳට දැනෙන පෙනෙන විදිහට අපි ඒක බදලා ගන්නවා. එහෙම නැත්නම් ලුණු තෙල් මාළු ආදී දාලා ගන්නවා. ඒ කියන්නේ විඥාණයට හොඳට වැඩ කරන්න අපි අවස්ථාව හදා ගන්නවා, පරිසරය හදා ගන්නවා. ඉතින් මේ විඥාණයට කැමති නිසා, ඒ වගේම තමයි මනෝ විඥාණයටත් කැමති, ස්පර්ශය දැනගන්න කාය විඥාණයටත් කැමති. මේ ස්ථාන හයේම තණ්හාව ගැලෙන, තණ්හාව එරෙන, තණ්හාව මතුවෙන තැන. දැන් ඒකට අපි මේ ද්වාරික වශයෙන් ආයතන වශයෙන් කියාගෙන ගියා. ආරම්මන වශයෙන් ගෝචර ධර්ම හයෙම තණ්හාව ඇති වෙනවා කිව්වා. ඊළඟට විඥානයේ තණ්හාව ඇති වෙනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ ආරමුණු තුන ගැට ගහලා දෙන ස්පර්ශ කරලා දෙන්නා වූ ස්පර්ශයක් තිබෙනවා. ඒ නිසා කියනවා ඇස ස්පර්ශ වෙනවා, කන ස්පර්ශ වෙනවා, නාසයේ ස්පර්ශ වෙනවා, දිව ස්පර්ශ වෙනවා, කය ස්පර්ශ වෙනවා, හිත ස්පර්ශ වෙනවා. ඒ නිසා ස්පර්ශ හයක් තිබෙනවා. ස්පර්ශ හය නම් කරලා තිබෙන්නේ දොරටුවේ හැටියටයි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. එතකොට මේ ස්ථාන හයෙම වෙන වෙන ස්පර්ශ පහක් හැදෙන නිසා, ඒ හයක් හැදෙන නිසා මේ ස්පර්ශ වලට අපේ හිත හරි ආසයි. මේ ස්පර්ශේ නැත්තම් අපිව සම්බන්ධ කරන්නේ නැහැ. මේ ස්පර්ශ වලට හරි ආසයි. දැන් සමහර විට මේ අපි හිතමු කෙනෙක් අපි යම්කිසි පෙරහැරක් බලන අවස්ථාව, පෙරහැර බලනකොට අර යම්කිසි නැට්ටුවෝ ටිකක් නටනවා. ඉතින් ඉස්සරහ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා, අපිට පේන්නේ නැහැ. ඉතින් ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට මේ දර්ශනය අර නටන දේ අපේ ඇහි ගැටෙන්නේ නැහැ, ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට අපිට කියන්නේ, අපි කියන්නේ මට පේන්නේ අර අතරින් අයින් වෙන්න කියලා. ඒ කියන්නේ ස්පර්ශය අවශ්‍යයි කියන එක. එතකොට සම අනිත් අතට යම් කිසි දෙයක් අපි අහනකොට හොඳ දෙයක් නම් ඒ අහනකොට තණ්හාව කැමැති වැඩියෙන් හොඳට අහගන්න. ඒක නිසා තණ්හාවට එන්න අර අපි හිතමු හිමීට යම් කිසි දෙයක් දාලා දෙනවා, වොලියුම් වැඩි කරනවා, හයියෙන් කියන්න කියනවා, හයියෙන් සද්දෙට කියන්න කියනවා. එහෙම කරන්නේ ස්පර්ශයට, ස්පර්ශය අවශ්‍ය නිසා. ඒ නිසා මේ ස්පර්ශය ස්පර්ශයට අපි හිත ලෝභ කරනවා. ස්පර්ශයට ඒකේ විශේෂ කාරණයක් තමයි, මේ මනෝ ධර්මය මේ මනෝ විඥාන, මනෝ සංපස්සජ සංපස්සය, මේ මනෝ සංපස්සයට අපි ආසයි. ඉතින් සමහර ඒවා අපිට අමතක වෙලා යනකොට අපි ආයෙත් ඒක ඇවිල්ලා යනකොට නිකන් ස්පර්ශයෙන් ඒට අද්දලා හේතු කරන අපි ආපහු ඒක ගන්නට බලනවා. හේතුව අපි ඒකට ඇලීමක්, ඒකට බැඳීමක්, ආසාවක්, තණ්හාවක් තියෙන නිසා ස්පර්ශ හයට මොන විදිහට තණ්හා කරන්නේ. ඊළඟට තියෙනවා තණ්හා හයක්, චක්කු සංපස්සජ වේදනාව කියලා. වේදනාව ඔන්න ඔතන ටිකක් අපිට ලේසි, අර ස්ථාන ටිකක් සියුම්. ওই ස්පර්ශයට තණ්හා කරනවා කියන එක තියෙනවා. හැබැයි අවබෝධයට ගියාම හරි සියුම්. විඥාණයට තණ්හාවක් කරනවා කියන එක තියෙනවා. අවබෝධ කරගන්න ගියාම සියුම් වැඩි. හැබැයි වේදනාව ටිකක් ලේසි. වේදනාව සැපයි. වේදනාව සැප නිසා මధుර ස්වභාවයක් තිබෙන නිසා එතෙන්ට වේදනාව ඕනාරික නිසා තණ්හා කරනවා. වේදනාවට තණ්හාව හරියට කැමති, විනිත් කැමති. ඊළඟට ඇහෙන් දැක දැක විඳින්න කැමති. කනින් අහහා විඳින්න කැමති. තණ්හාව හැමතැනම ඇලෙනවා. ඊළඟට නාසයෙන් විඳ විඳ විඳින්න කැමති. රස විඳ විඳ දිවෙන් විඳින්න කැමති. කයෙන් ස්පර්ශයේ විඳ විඳ ඒ වේදනාවට කැමති. ඒ වගේම හිතින් හිතේතා ඒ ඇති වෙන වේදනාව ගන්න හරිය කැමති. ඒක නිසා යම්කිසි සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ලේ ඇති වෙනවා, මතුවෙනවා යම්කිසි රසාස්වාදනීය ගතියක්. ඒ රසාස්වාදනීය ගතියට හරිය කැමති හිත. ඒ රසාස්වාදනයට එරෙනවා හිත. ඒකෙ බැඳෙනවා. ඉතින් මේ ස්ථාන හයක තිබෙනවා වේදනා ස්වરૂප හයක්. ඒ වේදනා ස්වરૂප හය ස්ථානට ගිහිල් අවස්ථා හයකදී මේ කියනා වූ තණ්හාව ඇලෙනවා, බැලෙනවා. ඒ වාගේම ගැට ගැහෙනවා, එතෙනවා. දැන් මේ කිව්වේ ඇස, කන්නාස ආයතන ටිකයි, ඊළඟට ගෝචර ධර්ම සමූහයයි, පහළ වෙන්නේ විඥානයයි, ඒ ටික එකතු කරන ස්පර්ශයයි, හේතුලින් මතුවෙන වේදනාවයි. මේ ඇවිල්ලා එක ධර්ම සමුදායක්. මේ ටික ඇති වුණාම මේ වේදනාව එහෙම ඇවිල්ලා මේ තත්වයට එනකොට මේ හිත ඇතුලේ තව තියෙනවා මේ වැඩ කරන ටිකක්. ඒ වැඩ කරන ටික තමයි සංඥාව. ඒ කියන්නේ රූපයක් දැක්කාම රූප සටහන වක්දා ගන්නවා. රූප සංඥාව. සද්දෙත් එහෙමයි. ඉස්සේ ස්ත්‍රියකට පුරුෂයෙක්, පුරුෂයෙකුට ස්ත්‍රියක් සංඥාව. ඊළඟට දෙමව්පියන්ට දරුවෙක් සංඥාව. දරුවාගේ කටහඬ සංඥා. දරුවන්ට දෙමව්පියන්ගේ කටහඬ සංඥා. ඉතින් මේ සද්ද එනට දර්ශනය. ඊළඟට මේ සංඥාව, සංඥා තියෙන හය. රූප සංඥා තියෙන, සද්ද සංඥා තියෙන, ගන්ධ සංඥා තිබෙනවා, රස සංඥාවල් තිබෙනවා, ස්පර්ශ ගති සංඥා තිබෙනවා, ධර්ම සංඥා තිබෙනවා. මේ සංඥාවල් වලට, සටහන් වලට, මතකයන්ට, මේ චිත්ත රූප වලට, ඒවට හරි කැමති හිත, ඒවා ඒ සටහන් අරගෙන ඒ සටහනට ඒකට හරි ආසයි. දැන් මේ සමහර වෙලාවට කෙනෙකුට හැඩක්, යම්කිසි කෙනෙක් ඇඳුමක් ඇඳලා හැඩක් තියෙනවා. ඒ හැඩ සංඥා කරගන්න. සංඥා කරගෙන ඒක ලෝභ කරන නිසා තමයි, ඒක තමන්ට ඕන නිසා තමයි තමනුත් ගන්නවා ඒ හැඩේට. ඒ වගේම යම්කිසි දෙයකින් කෙනෙක් තමන්ගේ මූණ හැඩ කරගත්තා නම්, ඉතින් දකින කෙනා ඒක සටහන් කරගන්නවා, සංඥා කරගෙන තමනුත් ඒක හදා ගන්නවා. ඉතින් ඒ සංඥාවට කැමති නිසා. ඒ වගේම තමයි සද්දේටත් එහෙමයි. දැන් අපි හිතමු යම්කිසි තැනක උත්සවයකදී හෝ වේවා, තැනකදී රසමුසු ආහාරයක් අපිට කන්න ලැබුණා, අනුභව කරන්න ලැබුණා. ඒ රසමුසු ආහාරයේ ඒක දැනගත්ත ගමන් ටග්ගාල සටහන් කරගන්නවා. සටහන් කරගෙන ඒක නැවත වතාවක් තමන් ආය හදන. ඉදිරිය හරි යාළුවෙක් උදවෙන් හරි හදනවා. ඒ කියන්නේ ඒ රස සටහනට, සංඥාවට තමන් බැඳී ගියා කියන එකයි. කයෙත් එහෙමයි. කයෙත් තිබෙනවා ස්පර්ශයට බැඳී යනවා. ඒක සලකුණු කරගන්නවා සංඥාව. යම් යම් සිතුවිලි රටා තිබෙනවා ඒවට කැමති. ඒ සංඥාවල් හයක් තිබෙනවා. හය තැනේදීම හොඳයි, යහපත්, ඒ වගේම ප්‍රණීතයි. මේ සංඥාව, මේ සංඥා, මේ සටහන, මේ ආකාරයේ, මේ ස්වරූපයේ හොඳයි හොඳයි කියලා බාර ගන්න ගතියක්, ඇලී යන ගතියක්, බැඳී යන ගතියක් ඒකාන්තෙම තියෙනවා. ඊළඟට තිබෙනවා ඔකට කියනවා රූප සංඥා, සද්ද සංඥාදි වශයෙන්. ඒ සංඥාව පහළ වුණාම ඇති වෙනවා තව එකක්. ඒ තමයි සංඥාවෙන් පස්සේ සංචේතන කරනවා. හිතනවා ඒකට දිගට හිතනවා, මේ චින්තනය කරනවා, චේතනා කරනවා. ඒ ගැන හිත හිතා චින්තනය කරන්න හරි ආසයි. ඒ සටහන හැටියට ආසයි. සමහර වෙලාවට දැනගන්න පුළුවන් චින්තනයේ අනිත්‍යයත් එක්ක කතා කරනවා. ඒ සටහනේ තිබෙන හැඩය, ඒ සටහනේ තිබෙන ප්‍රිය රූපය, ඒ සටහනේ තිබෙන අලංකාරත්වය කතා කරනවා. ඒ කතා කර කර කතා කරන්නේ තමන්ගේ තණ්හාව අනිත් අය කිනාට බෙදා දීම වශයෙන්. එතකොට එයත් ඒකට එක්කාසු වෙනවා, සංචේතනා කරනවා, හිතේ හිතා සතුටු වෙනවා. සද්දෙත් එහෙමයි. මේ විදිහටයි, මේ විදිහටයි. දැන් ඔය සංගීත කට්ටිය කරන්නේ ඔය ශබ්ද සංඥාවල් අරගෙන ශබ්ද සංඥාවල් මේ හැඩ වැඩ කරන එකනේ. ඉතින් සමහර වෙලාවට වෙනත් කෙනෙක්ගෙන් ආපු සංඥා, ශබ්ද සංඥාව තමන් ඒක කියලා පුරුදු කරන්නේ, ඒක චේතනා කරන්නේ. ඇයි ඒ හිත හිතා ඒක ඉන්න කැමති නිසායි. ඊළඟට තිබෙනවා ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි, ඒ වගේම ස්පර්ශයත් එහෙමයි. යම් කිසි දෙයක් හිතුවනම් ඒ ගැන හිත හිතා ඉන්න ස්ථාන හයම චේතනාකරණයකට තණ්හාව කැමති හිත හිතා ඉන්න කැමති, සංචේතන දක්වන්න කැමති. ඉතින් දැන් රූප සංඥාව තිබෙනවා, රූප සංචේතනාව. ඒ සංචේතනාව වගේම ඔය තව ගතියක් තිබෙනවා හිතන්ට ආසයි. සංචේතනා හිතන්ට ආසයි. හිතන්ට ආසාව, දකින්ට ආසාව, ඊළඟට මේ අහන්ට අහන ගතිය හිතන්ට ආසාව. ඒක ටිකක් තරමක අමාරු. කොහොමද තණ්හාවට තණ්හා කරන්නේ කියලා. තණ්හාවට තණ්හා කරන ගතිය මේ දැනගන්න පුළුවන්. සමහර අයට තිබෙනවා මේ හිතේ යම් කිසි දෙයකට ආසාවක් නැහැ. මේක තේරුම් ගන්න උදාහරණයක්. යම් කිසි දෙයකට කණ්ඩ බුඩ ආසාවක් නැහැ. තණ්හාව නැහැ. ආසාවක් ඉන්නේ නැහැ. ඒක නිසා අනිත් අය මොකද කරන්නේ? ඒ ආසාව උපදවලා දෙන්න ආසාව කරනවා. ඒ කිනාගේ හිතේ ලෝභය ඇති කරන්න ආසාව කරනවා. ওই කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඉස්සර කාලේ සමහර තරුණ අය විවාහ වෙන්න එහෙම කැමති නැහැ. ওই කාශ්‍යප මහා කාශ්‍යප මහා රහතන් වහන්සේම විවාහ වෙන්න කැමැත්තක් දක්වපුවයි නෙවෙයි. එතකොට දෙමෝපියෝ දන්නවා මේ තණ්හාව ආසාව. ඉතින් මේගොල්ලෝ මහන්සි ගන්නවා අර දරුවන්ගේ හිතවල තණ්හාව මතු කරන්න. ඒ තණ්හාවට තණ්හා කරනවා. තණ්හා මතු කරන්න තණ්හා කරනවා. ඊළඟට මට ආසාවක් මේ කියන දැන් මේ මට මේ දේවල් පිළිබඳව ආසාවක් නැහැ. මේ කැමැත්තක් නැහැ. ඉතින් ඒක අහපුවම සමත් කෙනෙක් කියනවා එහෙම හිතන්නේ ඇයි? ඉතින් එයා ආසාව ඇති වෙන්න කරුණු කාරණා දක්වනවා. තණ්හාවට ඇබැඳීමක්. මේක බාහිර වශයෙන් තේරුම් ගන්න, ආධ්‍යාත්මික වශයෙන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. අපේ යම් යම් ආසාවල් තිබෙනවා, ඒව නැති කරගන්න අපි කැමති නැහැ. තව එකක් තමයි දැන් නිවන් දැක්කයින් පස්සේ, නිවන් දැක්කයින් පස්සේ අපිට ආසාවක් නෑ, බැඳීමක් නෑ, ආලයක් නෑ කියලා කියනකොට සමහරුන්ට නිවන ටිකක් එපා වෙනවා. නිවන එපා වෙන්නේ එතන ආසාවක් නැති නිසා. ඒ කියන්නේ ආසාවට ආසයි, තණ්හාවට ආසයි. ඔය වගේ තණ්හා හයක් තිබෙනවා. ස්ථාන හයේ තණ්හා හයට ආසාව කරනවා. අනිත් කාරණේ තමයි ඔය යන් යන් දේවල් විතර්ක කර කර ඉන්න ආසයි. හිත හිතා විතර්ක කර කර අම්මා කතා කරත්, තාත්තා කතා කරත්, ඒ වගේ සහෝදරයෝ කතා කරත්, වෙන කිසිම කෙනෙක් කතා කරට ඇහුම්කන් නොදී විතර්ක කර කර ඉන්න කැමති. ඔය කතිය නිසා දැන් අද ගොඩාක් අය තමන්ගේ අතේ සෙල්ෆෝනියක් ටැබ් එකක් තිබෙනවා, ඒක ආස්සේ සද්දයට ගිහිල්ලා, ඊළඟට විතර්කයට ගිහිල්ලා, විචාරයට ගිහිල්ලා, චින්තනයට ගිහිල්ලා, ඒ ගොල්ලන්ට පෞද්ගලික වෙච්ච චින්තන, චේතනා, ස්පර්ශ, ආරමුණු මේ තියෙනවා. මේ වගේ කොටු වෙලා විතර්ක කර කර විතර්ක කර කර විතර්ක කර කර ඉන්නවා. දැන් ඔය සමහර වෙලාවට ගීතයක් අහනවා කියලා කියන්නේ කෙනෙක් විතර්කයක කොටු කරනවා කියන එකයි. එයා සද්දයක් මාර්ගයෙන් ලෝකයක් හදනවා. කෙනෙකුගෙන් තිබෙනා වූ සද්දයක් ආධාර කරගෙන, ඒක උපකාර කරගෙන, එයා තනි කර එයාගේ හිත ඇතුලේ එයාම ජීවත් වෙන ලෝකයක් හදනවා. ඒකට විතර්කයක්. ඒ විතර්කේ නවත්තනවාට කවුරු හරි එවල කැමති නැහැ. ඒ විතර්කේ කර 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 ඒකේ ඇදී දිගට දිගට යනවා. ඒ කියන්නේ ඔබ කතා හදනවා කියලා කියනවා. ඇතුළත කතා හදනවා. ඒක තුළ ජීවත් වෙනවා. ඒකට ඒක කියනවා විචාරය කියලා. ඉතින් විතක්කයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, විචාරයක් තියෙනවා, චේතනාවක් තියෙනවා. මේ ධර්මතා ටිකට තණ්හා කරනවා. දැන් විතක් හයක් තියෙන, විචාර හයක් තියෙන ස්ථාව ඉස්සරහට. ඉතින් මේ ස්ථාන, මේ ස්ථාන ටිකේ කියන්නේ එළි දින 10ක්. මේ 10ේ ස්ථාන තිබෙනවා. මේ ස්ථාන තියෙනවා 60ක්. මේ ස්ථාන 60 තණ්හාව හැසිරෙනවා. තණ්හාව මේ ස්ථාන හැටි වෙලාවකට වෙලාවකට ඉතින් ස්ථාන හැට කියලා කියන්නේ තණ්හාවට හරියට ගම්මානයක ගෙවල් හැටක් වගේ එකකින් එකකට එකකින් එකට ගිහිල්ලා බැඳෙනවා වගේ මේ තණ්හාව මේ ස්ථාන හැටේම ගැටගෙහි යනවා මේ ස්ථාන හැට තියෙන්නේ අපි මේ ජීවිතයේ ඇතුලේ එතකොට තණ්හාව මේ ස්ථාන හැටේ ගැටගෙනවා කියලා කියන්නේ වැඩ කරනවා කියලා කියන්නේ අපිට කිසිසේත්ම ඔළුව ඔසවන්න ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නැති වෙන විදිහටයි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාම තණ්හාව ඒ වගේම මේ ස්ථාන වල වැඩ කරනවා ඒක ඉස්සරහට තවත් හම්බ වේවා කියන උට භව තණ්හාව ඇති වෙනවා මේ ස්ථාන හැටේ අනිත් එක තමයි මේ ස්ථාන හැටේ තිබෙන තණ්හා කිරීම බැඳීම ආසාව මගේ මරණයෙන් පස්සේ නැති වෙනවා කියන උට මහ බයක් ඇති වෙනවා ඒක නිසා දැන් කෙනෙක් විභව තණ්හාව තියෙන කෙනා ලෙඩක් හැදුනම ඉක්මනට බෙහෙත් ගන්නේ කාම තණ්හාව තියෙන කෙනා වගේ නෙවෙයි එයාට මේකේ තව ටිකක් මේක ඉවර වෙන්න කලින් විඳින්න ඕන නිසා අන්න එහෙම විභව තණ්හාවක් මෙතන ඇති වෙනවා මේ ඇහැ නැති වෙන්න කලින් විඳ ගන්න ඕන කන නැති වෙන්න කලින් විඳ ගන්න ඕන ජීවිතේ නැති වෙන්න කලින් විඳ ගන්න ඕන ඔය විදිහට මේ සමුදය කියන තණ්හාව ස්ථානගත වෙලා තැන් තැන් වල ඇලෙන කාන්දම් වල ගතිය මේක තියෙනවා දැන් මේක බලාගෙන යනකොට අපිට මේක මේ බත්තිගානකට ආහාර පාන අරගෙන බෙදාගත්තම අපි බත්තිගාන දිහා බලලා ඒකේ මාළු පිණි වර්ග තිබෙනවා ඒ ඔක්කොම දිහා බලුවම සාමූහික බැඳීමක් කියලා තමයි අපිට පේන්නේ හැබැයි උන්කේ තිබෙන වර්ග හිතේ ආසාව බත් වලට වෙනම තිබෙනවා ඒ බෙදාගත්ත කරි වලට වෙන වෙනම තියෙනවා සමහර ඒවාට ටිකක් තිබෙනවා සමහර ඒවාට වැඩියෙන් තිබෙනවා ඒක නිසා මේ වගේ බෙදීම් තියෙනවා ඊළඟට බත් පිඟානට වෙනම ආසාවක් තිබෙනවා පිඟාන බෙදලා තියෙන හැඩයට වෙනම ආසාවක් තිබෙනවා ඒ වර්ග වලට වෙනම ආසාවක් තිබෙනවා රසයට වෙනම ආසාවක් තිබෙනවා සමූහයක් තිබෙනවා විස්තර විග්‍රහ කරන හොඳට නුවණින් බැලුවොත් තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන මේ දුක සමුදය අපේ හිසේ පටන් පාදාන්තයේ දක්වා මේ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ හිතේ ඒකට අරමුණු වෙන්නා වූ රූපයේ සත්‍යයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ ඒ වාගේම මේ තිබෙනා වූ රූපකය ඊළඟට ඇහි තිබෙන හැඩේ කනේ තිබෙන හැඩේ නාසයේ හැඩේ ඊළඟට දිවේ තිබෙන වර්ණයේ හැඩේ කයේ තියෙන උසමාස මහතාර්ථයේ ඒ හැඩවල හිතේ තිබෙන ශක්තිය චින්තන ගතිය ආදී හැම තැනකම තණ්හාවට යන්න පුළුවන් හැම තැනම කියලා තිබෙන්නේ යම්කිසි ගහක් හැදෙනකොට ගහේ තිබෙනවා මේ මුල් වර්ග කීපයක් එකක් තමයි මහා මුල් තියෙනවා ඒ මහා මුල් වලින් ගිහිල්ලා තව තියෙන පොඩි පොඩි මුල් වල ඒ පොඩි මුල් වලින් ගිහිල්ලා කෙඳි කෙඳි වගේ තියෙනවා ඒ වගේ තණ්හාව හැම තැනටම ගිහිල්ලා ලොකුවට තණ්හා කරන්න පොඩියට තණ්හා කරන්න හැමතැනම හදාගෙන තියෙනවා. මෙන්න මේ ටික චිත්තානුපස්සනාව කරනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් තමන් හොඳට අවධානයෙන් සිහියෙන් ඉන්නකොට මගේ හිත දැන් ආසා කරන්නේ කොතනටද? හිතන්ටද? හිත බුදියා ගැනද? ඊළඟට වේදනාවටද? ඒ රටාවටද? ඊළඟට ඇසටද ඇසේ හැඩයටද ඊළඟට විතරක කරන්නද ඒක විතරක කර කර ඉන්නද චින්තනය කරන්නද ඔය විදිහට බලාගෙන යනකොට මේ ස්ථාන ටික තණ්හා කරන මධ්‍යස්ථාන ටික තමන්ට හොඳට සිහියෙන් වෙන්නේ දැනගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ඒ නිසා මේ පින්වතුන්ට අද මේ දුක්ඛ සමුදය තේරුම් අරගෙන යම්කිසි විලාවක මේ දුක්ඛ සමුදය ඒ විදිහට තණ්හාව කියන සමුදේ ගතිය තියෙන තැන මෙන්න මෙතන දැන් තණ්හාව තියෙන මෙන්න මෙතන තණ්හාව තියෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ බැලීම තුලින්ම තමයි තණ්හාවේ සතුරුකම තණ්හාවේ භයානකත්වයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ එසේ තේරුම් අරගෙන සෑම දිනාටම ඒ තණ්හාව මතුවෙන තැනම ගසා නසා. ඒ යම්කිසි තැනක මතුවෙනවා නම් මතුවෙච්ච තැනම නුවණින් සිහියෙන් නුවණින් බලලා මෙනෙහි කළා ඒකෙත් තැනම නසන්තු. එහෙම එහෙම නසලා විනාශ කරලා අවසානයේදී සාමූහිකව ගැඹුරු තණ්හාව සම්පූර්ණ නසා සෑම දිනාටම තුන් නිර්වාණ ධාතුවට ස්පර්ශ කෙවීමේ වශයෙන් ඇතුම් වෙන්න ලැබේවා. ඉතින් මේ අද මේ කතාව මේ දහම් කතාව ධර්ම දේශනාව මේ පින්වතුන්ට සතිපට්ඨාන සූත්‍රයේ කෙරෙන්නා වූ මානසිකාරය හරහා කෙරෙන දුක්ඛ සමුදය කතාව තමයි මේ ඉතිරිපත් කරේ. ඒ නිසා හැම දිනාටම මේ ධර්ම කොටසය මෙනෙහි කරන්නට උපකාර වන උදව් වන ධර්ම වස්තුවක් වේවා. ඒ වගේම හැම කෙනාගේම හිත්වල අවබෝධයක් ඇති වේවා. මේක මේ අහුව වගේ නෙවෙයි, මේක ප්‍රායෝගිකව දැක ගන්න පුළුවන් තමා තුළින්ම. ඒ එතන තමයි නියම ධර්මයේ තීරණ වැටෙන තැන. ඒ නිසා ඒ ධර්ම ශක්තිය උපදවාගෙන මෙනෙහි කිරීමේ ශක්තිය හදාගෙන සමුදේ සත්‍යයේ තේරුම් අරගෙන ඒ විනාශය කරගෙන සෑම දිනාටම නිවන් අවබෝධ කර ගන්නට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම සේවා සම්මාය. එහෙනම් අපි අද දවසේ මේ භාවනා වැඩසටහන් දීමේ කාලයේ අපි මේ පින් අනුමෝදන් කිරීම වශයෙන් අවසන් කරමු. හෙටත් භාවනා වැඩසටහන් තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්නයක් ඇසුවා, ඒ ප්‍රශ්නෙට ටිකක් කල් අරගෙන උත්තර දීමුත් මම අපේක්ෂා කරනවා. ඒට අපි බලමු. අද උදේ ඉඳලා මේ මොහොත දක්වාම සීල සමාදානයෙන් බුද්ධ වන්දනාවෙන් බුද්ධ පූජාවෙන් ආරම්භ කරපු ඒ තාම වැඩසටහන දැන් බණ ආදේශනාවක් කිරීම ඇසීමෙන් අවසන් වී යනවා. උදේ පටන් මේ මොහොත දක්වාම අපි වචන කතා කළා, සිතුවිලි සිතුවා, විතර්ක කළා, මෙනෙහි කළා, සිහිය දියුණු කරා, කතා කරන්න නැතුව හිටියා. මේ සියල්ලක්ම දැන් අතීතයට ගිහිල්ලා අපේ සිතුවිලි, අපේ කතා, අපේ වචන ක්‍රියා, සක්මන් කිරීම, ඉඳගෙන භාවනා කිරීම සියල්ලක්ම දැන් සංඥා වශයෙන් මතක කාරණයක් විතරයි. මතක් කරගන්න පුළුවන් සිද්ධියක් බවට පත් වුණා. ඒකේ සමහර ඒවා මේ පැයක දුර කාලයක්, සමහර ඒවා පැය 4ක දුර කාලයක්, උදේ ගත්තන් පස්සේ පැය 8ක විතර දුර කාලයක්. ඉතින් මේ ළඟ දුර වශයෙන් මේවා කොහොම හරි අතීතයට ගිහිලා තියෙන. හෙට වෙනකොට මේක තව අපේ හිතින් දුර ආරම්භණයක් වෙනවා. අනිද්ද වෙනකොට තවත් දුර වෙනවා. ඉතින් මේවා අතීතයට ඈත් වී යනවා. මේ යන්නේ තව තව දේවල් වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙවි. ඒක නිසා අපි දැන් මේ අපි කතා කරපු වචන හිතුවේ ඒවා සියල්ලම ඉදිවෙන්නා වූ අනිත්‍යත්වය අපි නැවත වතාවක් විපස්සනාවට හරවලා මානසිකාරය පවත්වමු. මේ විදිහට කියන්නේ ආධ්‍යක තැම්පක් කරගෙන හොඳට මානසිකාරයෙන් යුක්ත වෙත්ති කියාගෙන මෙහි කරමින් කියයි. සීල සමාදානයේදී චිත්තානුපස්සනා භාවනාවේදී සක්මන් භාවනාවේදී බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආදී වූ රූප ධර්මයෝද ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දුක්ඛ සත්‍යය නම් වේ. ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ. ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුතාවු මනසිකාරමය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ. මාගේ මේ දානමය සීලමය භාවනාමය සියලු කුසල ධර්මයෝ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිවේක වූ නිර්වාණ අභය පුරයට පැමිණීම පිණිසම හේතු වේවා වාසනා වේවා. සාදු සාදු සාදු. අපි දෙවියන්ට ඥාතීන් පින්පෙත් පමුණුමු. එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. දැන් සෑම දිනකට තෙරුවන් සරණයි.
ඉන්දුවන්ත ගුණවන්ත පුඤ්ඤ කීර්තන අනුත්තර සුද්ධ වේදනා
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුභං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු සාරා.